ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් තියෙනවා ඔබතුමාට.
මටත් මේ එතුමාට වගේම
මට එතුමාට දුන්නෙත් නැහැ.
මට 10ක් තිබුණා. 10 මට අවශ්‍යයි.
එතුමාටත් දුන්නේ නැහැ.
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අද රටේ වර්තමාන තත්ත්වය ගැන සිද්ධ වෙන මේ කාලීන විවාදයේදී මට විශේෂයෙන් මං ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට උත්තර දෙන්නම් පසුව රටේ සුවහසක් ජනතාව 69 ලක්ෂයක් විශේෂයෙන් අපේ රටේ ගොවියෝ ටික කම්කරුවන් රාජ්‍ය සේවකයින් විශ්‍රාමිකයින් තරුණ තරුණියන් රණවිරුවන් රටවිරුවන් ඇතුළු ලක්ෂ 69ක් ඉමහත් බලාපොරොත්තුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පත් කරගත්තේ. ජනාධිපතිකම ඕන කියලා කිව්වා මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳන්න. ඊට පස්සේ 3/1 පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි කිව්වා මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳන්න. ඊට පස්සේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්නතෝ මේ කිසිම දෙයක් කරගන්න බෑ කියන කතාව කිව්වා. දැන් රටේ 69 ලක්ෂයක් ජනතාව දැන් මේ සියලුම දේවල් ඒ බලතල සියල්ල දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ආර්ථිකය කියන කාරණේ අපි ගත්තොත් දැන් අපේ සංචිත ටික ඉවර වෙලා තියෙනවා. රුපියල දවස ගානේ බාල්දු වෙමින් තියෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා හරිම විකෘති ගණදෙනුවක් කරනවා. රුපියල රැයට නගිනවා. රුපියල ආයේ උදේට බහිනවා. දවස ගානේ ඒ කරන ගණදෙනුව ටික කරලා මොකරේ රුපියල ශක්තිමත් වෙන ගණදෙනුවක් හැන්දෑවට කරනවා. හැන්දෑවට කරලා 197යි 198යි කියලා බොරු ඉලක්කමක් දානවා. ආයේ ආපහු උදේට ආයේ ආපහු රුපියල බාල්දුලා. ඒකයි මම මන්ත්‍රීතුමනි කිව්වේ රැයට නගිනවා උදේට බහින ආර්ථික ප්‍රතිපත්තියක් තමයි අද අපේ රටේ තියෙන්නේ. එතකොට ජනතාවගේ ජීවන වියදම දැන් ජනත සමරවීර මහත්තයා මේ කතා කරන්නේ බත් බුලත් කන මේ රටේ අතින් සල්ලි දීලා ජීවත් වෙන පුද්ගලයෙක් නෙමෙයි වෙන්න ඇති. තමන්ගේ අතින් සල්ලි දීලා ජීවත් වෙනවා නම් මේ අමාරුව තේරෙනවා. එතකොට මේ ආණ්ඩුව විශේෂයෙන් කරන ගජමිතුරු හුරතලේ තමන්ට උදව් කරපෝ ඒ ගජමිතුරු ව්‍යාපාරිකයන් සනසන්න කරන කරුණු කාරණා මේවා ගැන අපිට විශේෂයෙන් මේ තියෙන කෙටි කාලය තුළ අපිට කියන්න බෑ. ඒ සීනි වලින් තමන්ගේ ගජමිතුරන් සනසන්න කටයුතු කරපු ආකාරය පොල්තෙල් වලින් ඇන්ටිජන් වලින් ටයිල් වලින් ඒ වගේම තමන්ගේ ගජමිතුරන්ට යහමින් හම්බ කරලා තමන්ටත් ඒකෙන් කොටසක් ගන්න ඒ කරන ජාවාරංකාර ආර්ථිකය අද මේ රටේ අපි නෙමේ ජනතාව කතා කරනවා. ඉතින් මේ වගේම විදේශ ප්‍රතිපත්තියක් තමයි අද මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි දැක්කා රටක් එක්ක රටකින් රටකට තමයි අපි රාජ්‍ය තාන්ත්‍රිකව ගණදෙනු කරන්නේ. හැබැයි අපි දකිනවා මේ ආණ්ඩුව ගණදෙනු කරන්නේ තමන්ට හිතවත් රටවල නායකයින්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් එක්ක තමයි මේ ආණ්ඩුව ගණදෙනු කරන්නේ. දැන් විශේෂයෙන් ඉන්දියාව තුළ ජනතාවගේ පිළිකුලට භාජනය වෙච්ච අදානි වගේ සමාගම් ඒ මෝදි අගමැතිවරයාගේ බොහොම හිතවත් ගජමිතුරන් වෙච්ච අදානි වගේ සමාගම් එක්ක තමයි මේ ආණ්ඩුව ගණදෙනු කරන්නේ. එතකොට චීනේ ඒ චයිනා හාබර් වගේ ආයතනත් එක්ක තමයි මේ ආණ්ඩුව ගණදෙනු කරන්නේ. එතකොට ඒ ආණ්ඩුවල ඉන්න ගජමිතුරන්ගේ ඒ ව්‍යාපාරික සමාගම් මත තමයි මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ යැපෙන්නේ. මං අහන්නේ මේක රටක්. මේ රට යම්කිසි ආකාරයෙන් ඒ රටවල්වල තියෙන ඒ ව්‍යාපාරික ආයතන මත යැපෙන්න පටන් ගත්තාම ඒ ආයතන වැටුණොත් අපේ රටත් ඉවරයි. ඉතින් එහෙම කාලකන්නි විදේශ ප්‍රතිපත්තියක් තමයි මේ කයිවාරු ගහන තමුන් වහන්සේලා මේ අවස්ථාවේදී කරන්නේ. ඉතින් මේ තියෙන කැටි කාලය තුළ දැන් ජනාධිපතිතුමා බොහොම ජනප්‍රිය තීන්දුවක්
ගත්තා. ගරුමන්තිතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ජනාධිපතිතුමා බොහොම ජනප්‍රිය තීන්දුවක් ගත්තා. දැන් මේ කෘෂිකර්ම වෙනුවෙන් කාබනික වගාව පිළිබඳව. මම ගොවියෙක්. මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හොඳයි අපි කැමති නැහැ මේ මහ පොළොවට වසවිස එකතු කරනවට. හැබැයි අපි ඊට අවශ්‍ය වෙන පසුතලය නිර්මාණය කරලායි ගරුමන්තිතුමනි අපි ඒක කරන්න ඕනේ. අපි දැක්කා මේ රටේ කහ හිටවන්න බීජ ඉඳන්න කලින් කහ ගැනීම තහනම් කෙරුවා. මොකද සිද්ධ වුණේ කළු කඩේ මිල ගියා කහ වල මිල විශාල වශයෙන් දයන්ත විදියට ඉවර වුණා. දැන් අපි හුරු වෙලා තියෙන්නේ මේ තෙල් පෝර සහිත කෘෂිකර්මයකට. මේක එකපාරට වෙනස් කරන්න බෑ. මේක දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් බවට පත් විය යුතුයි. ඉතින් මේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය දැන් මොකද කරන්නේ? දැන් ජාතියේ පොහොර ගස කියලා දැන් මී පැල බෙදනවා. මී පැලයක් ලොකු වෙලා එන්න අවුරුදු 30ක් 40ක් 50ක් යනවා. හැබැයි දැන් මී පැලයක් බෙදලා අදම මේ කටයුත්ත කෘෂිකර්මය තුළට මේ තෙල් පොහොර භාවිතය තහනම් කරනවා නම් අපේ රටට දෙයියන්ගේ පිහිටයි. දැන් සාමාන්‍යයෙන් වී වල ආදායම රටේ 60%ක්වත් පල්ලෙහාට බහිනවා මේ කටයුත්තෙන්. එතකොට ඒකට අවශ්‍ය වෙන ගොවියට සිද්ධ වෙන පාඩුව ගෙවනවලු. හරි සල්ලි අච්චු ගහලා හරි කමන්නේ නැහැ ගෙවනවා කියලා කියමුකෝ. හැබැයි එතකොට මේ රටට අවශ්‍ය වෙන බත ඒක කවුද සපයන්නේ? එහෙමනම් විදේශ රටවල් වලින් ඒ හාල් ටික ගෙන්නන්න ඕනේ. එතකොට විදේශ රටවල් වලින් ගෙන හාල් ඒවා කාබනික වගාවන් වලින් කරපු හාල්ද? ඒවා වස විසෙන් තොරව කරපු හාල්ද? ඒ නිසා දන්න යකාට වැඩිය නොදන්න යකුට ගෙන්නලා බඩ පුරවන්න හදනවා. ජයන්ත් මන්තුමා ඉන්න ඔබතුමාට කතා කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගොම්පාට් මේවා මේ ජනප්‍රිය තීන්දුව. ජනතාව චූන්වන තීන්දුව. අර එක අවස්ථාවක මේ රටේ හරක් ටික මරන්නේ නැහැ කියලා කිව්වා වගේ මේ මහා සංඝරත්නේ බෞද්ධයින් සනසන හරක් ටික මරන්නේ නැහැ කිව්වා වගේ මේ බොහොම ජනප්‍රිය තීන්දුව තමයි මේ. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා. එතකොට ජයන්ත සමරේර මහත්තයා මේ කොවිඩ් ගැන බොහොම ලොකුවට කතා කරා. විපක්ෂ නායකතුමා කියාපු දිනයි එයා කියන්න කලින් තමයි අපි කොලේ කියලා එහෙම කිව්වා. ඉතින් මං අහන්නේ
ගරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්
මට තව ඉතින් මම අහන්නේ ඒ කැටි කාලයක් තුල දැන් මේ පිහිටවා කියන කොවිඩ් මාර්ගන බලකායන් මේවා මොනවද කළේ? අද වෙනකන් එක ICU ඇඳක් වැඩි කරලා තියෙනවද? වෙන්ටිලේටර්ස් ප්‍රමාණය වැඩි කරලා තියෙනවද? රෝහල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවද? ඉතින් මේ කයිවාරු ගැහුවට දැන් අර ඒකනේ කියන්නේ අර රෝමයේ ගිනි ගනිද්දී නිරෝ වීණා වාදනය කරනවා වගේ අපි දැක්කා සමාජ ජාලාවල තත්පරතාවයක් දැන් රට ගිනි ගනිද්දී අපේ රටේ ජනාධිපතිතුමා මිදුල උදුලු ගන්නවලු. දැන් මෙච්චර ICU ඇඳන් ඕනලා තියද්දි ඔක්සිජන් ඕනලා තියද්දි වෙන්ටිලේටර් ඕනලා තියද්දි දැන් මෙන්න මේ ආණ්ඩුව ගුවන් හමුදාව සඳහා
හෙලිකොප්ටර්
ඒක තමයි කියන්නේ රට ගිනි ගනිද්දි මේ රටේ නායකයෝ මිදුල උදුලු ගන්නවා කියන අලුත්
ප්‍රස්ථාපිරලත්
මේ සමාජයට ඇවිල්ලා තියෙන එක කියන එකත් මම ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය
අවශ්‍ය. බොහොම ස්තුතියි. ගරු වීරසුමන වීරසිංහ මහත්තයා ඔබට විනාඩි 16ක කාලයක් තිබෙනවා.
මූලාසන අඩුඩ ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඉතාමත් වැදගත් යෝජනාවක් කාලීන යෝජනාවක් පිළිබඳව අදහස් දක්වන්න වෙලාව ලබා දීම සම්බන්ධව පළමුව ස්තුතිය පුද කරන ගමන්ම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද දවසේ මේ විවාදයට මාතෘකා වෙලා තියෙන මේ COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව අද මේ දින දෙකක විවාදය තුළ මතුවෙච්ච අදහස් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ඒ මතු කරපු අදහස් දිහා බලනකොට සාම්ප්‍රදායික විපක්ෂයක් විදිහට විපක්ෂයේ මතුවෙච්ච අදහස් මේක රජයක් ආණ්ඩුවක් බලෙන් ගෙන ආපු දෙයක් එහෙම නැත්නම් බලෙන් ප්‍රවර්ධනය කරපු දෙයක් බලෙන් මිනිස්සු මරන්න ඝාතනය කරන්න මැදිහත්ව දෙයක් විදිහට තමයි ගොඩක් වෙලාවට පමණක් කතාවල අදහස් පළ කිරීම සිද්ධ වුණේ. ඒක නිසා මෙතන තේරුම් ගන්න ඕන පළමු කාරණාව තමයි මේක ගෝලීය වසංගත තත්ත්වයක්. මේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කරන්න අපේ රට සමත් වෙච්ච ප්‍රමාණය වගේම ලෝකයේ දියුණුවයි සම්මත රටවල් සමත් වෙච්ච ප්‍රමාණය දිහා අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. මේ විවාදය සාධනීය විවාදයක් බවට පත් වෙන්න ඕන නම් කවර මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි මේ කතා කරන මොහොත වෙනකොට ලෝකයේම තත්ත්වය මෙතන සංඛ්‍යාලේඛන ගොඩක් ඉදිරිපත් වෙච්ච නිසා මම නැවත නැවතත් ඒ සංඛ්‍යාලේඛන වලට යන්න ඉඩ වැඩ වෙන් කරගන්නේ නැහැ. අද මේ අර්බුදය නිසාවෙන් මියගිය ප්‍රමාණයෙන් 60%ක් මියගිය මිලියන් 3කට ආසන්න ප්‍රමාණය 60%ක් අය මිය ගිහිලා තියෙන රටවල් තුනකින්. ඒ රටවල් තුන ඇමරිකා එක්සත් ජනපදයත් බ්‍රසීලයත් අපට යාබදව තියෙන ඉන්දියාවත් කියන රට. මේ රටවල් තුනේ එක රටක් දියුණු රටක් අනිත් රටවල් දෙක දියුණු වෙමින් පවතින රටක්. හැබැයි මේ රටවල් තුනම ලෝකයේ බලවතුන් බවට පත්වෙච්ච G20 සමුළුවේ නියෝජනය කරන ඒ ප්‍රධාන ආර්ථිකයන් හිමි සහ නැගියන ආර්ථිකයන් හිමි රටවල් තුනක් තමයි මේ වසංගත තත්ත්වය පාලනය කරගන්න බැරුව වැඩිම මරණ ප්‍රමාණයක් සමස්ත මරණ ප්‍රමාණයෙන් 60%ක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ මරණ ප්‍රමාණය සිද්ධ වෙන්නත් මේක පාලනය කරගන්න නොහැකියාවත් මේ ගෝලීය වසංගත තත්ත්වයක් නිසාවෙන් මිසක් අසමත්කමේ ප්‍රතිඵලයක්ද කියන කාරණාව ප්‍රශ්න සහගතයි. ඊයේ මේ සභාවෙම යම් අවස්ථාවල මතු වුණා ඔබතුමා මූලාසනයේ ඉඳිද්දිම මේ කියන්න වෙච්ච එකත් මම උත්තර දෙන්නම හිටපු කාරණාවක්. මේ මැරිච්ච 700 දෙනා ගැන කොමිෂන් සභා වාර්තාවක් පිටවන්න කොමිෂන් සභාවක් පත් කරන්න ඕන කියලා කිව්වා. කොමිෂන් සභාවක් පත් කළා මේකට වගකියුත්තේ කවුද කියලා හොයන්න ඕන කියලා කිව්වා. ඇත්ත මේ මරණ ප්‍රමාණය ගැන වේදනාවක් තියෙන වක්කේම රජයට තියෙනවා. හැබැයි කොමිෂන් සභා පත් කළා කරන්න ඕන කාරණාවක් නෙවෙයි. මේක පරම සත්‍ය මේ ගෝලීය වසංගත තත්ත්වය. ඒක තුළ වෙච්ච දෙයක් මේ කාරණාව. ඒක නිසා ඒ ගෝලීය වසංගත තත්ත්වයක් තුළ අපි මුහුණ දෙන්න ඕන කොහොමද කියන කාරණාව පිළිබඳව අවධානය මේ සභාවේදී වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ COVID-19 වසංගතය ආපු කාල සීමාව මේ පහුගිය කාල සීමාව තුළ මේ සභාව එක එක මත පළ කරා. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ලට එක එක නිර්ණායකයන් මත කරා. ඒ මතුවෙච්ච නිර්ණායකයන් දිහා ඒක දේශපාලන කෝණික බලනකොට ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔබ විශ්වාස කරනවාද මේ සභාවේ උත්තරීතර සභාවේ කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම රජයක් අද මූලාසනයේ දරන ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයා වෙලා හිටියනම් ඔබතුමා මේ தත්ත්වය හිතාමතා කරනවද? මේ සභාවේ මන්ත්‍රී 225න් කවරෙක් හෝ මේ රටේ පාලකයා බවට පත් වෙලා හිටියනම් මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ නැතුව ආණ්ඩු කරන කණ්ඩායම් බවට පත් වෙලා හිටියනම් මා පෞද්ගලික විශ්වාස කරන්නේ කිසිම කෙනෙක් මොන දේශපාලන න්‍යාය පත්‍ර තිබුණා වුණත් මොන අරමුණු තිබුණා වුණත් එවුන්ගේ මොන මානසික தත්ත්වයන් තිබුණා වුණත් මේ වගේ කටයුත්තක් හිතාමතා කරනවා කියන කාරණා. ඒක නිසා මේ தත්ත්වය තේරුම් ගැනීම තමයි පළවෙනි කාරණාව. දැන් මේ වෙනුවෙන් අපි රජයක් විදිහට මොන තරම් දේවල් කරාද? අද අපි කතා කරනවාද මේ වෙනුවෙන් රජය විදිහට දරන්න වෙන දරන්න කරපු ලුවන් වියදම් සම්බන්ධව? මේ වෙනුවෙන් කරන කැපකිරීම සම්බන්ධව කවුද කතා කරන්නේ? සෞඛ්‍ය ශේෂ්ඨයේ සමස්ත සෞඛ්‍ය ශේෂ්ඨයම ඉහළම වෛද්‍ය නිලධාරිවරයාගේ ඉඳලා අපිදම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියලා නන අමාත්‍යංශයේ ලේකම්වරයා කියලා දේශපාලන අධිකාරි පැත්තකින් තියලා ඒ එතන ඉඳලා පල්ලෙහාම කනිෂ්ඨ සේවකයා දක්වා මේ ගෙවිච්ච මාස 14ක කාල සීමාව තුළ මොන තරම් කැපකිරීමක් කළා තියෙනවද? මේ කතා කරන මොහොතේදී එවුන් සමස්ත යාන්ත්‍රණයක් විදිහට විශේෂ බලකායක් විදිහට ටාක්සා කාර්සාධක බලකායක් විදිහට ඔවුන් කරන මෙහෙවර මා විශ්වාස කරන ඉතිහාසයේ දවැන්තම මානුෂික මෙහෙවර බවට පත් වෙලා ඉවරයි. අද පමණක් පියච්චයි මහත්තුරු මා පෞද්ගලිකව දන්නවා මම මාතර දිස්ත්‍රික්කයේ ආත ගමක ජීවත් වෙන කෙනෙක් දෙනියයි මතවන කොට්ටාසේ අපේ කොටබල සහ මොරවක සෞඛ්‍ය බලපෑදෙස් දෙකක් තියෙනවා. ඒකේ පියච්චයි මහත්තුරු මේ ගෙවිච්ච වාසයක අවුරුදු කහමාරකට ආසන්න කාලයක් එකඳු දවසක්වත් නිවාඩු ගන්න නැතුව තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සියල්ල පැත්තකින් තියලා මේ කාලේ අවුරුදු ආවා මගුල් ගෙවල්ලා වරවාව මේවාව අපිත් ඒවයි පැත්ත අපිත් ඒවට දායක වුණා. හැබැයි මේ සෞඛ්‍ය ශේෂ්ඨයේ ඉන්න ඒ නිලධාරීන් මා විශ්වාස කරන එකඳු දවසක්වත් තමන්ගේ පෞද්ගලික දේවල් වලට කැප කරන්නේ නැතුව මේ වෙනුවෙන් කරපු කැපකිරීම අදාගෙයිමක් කරනවද? දැන් සමස්ත මේ චෝදනාව එළිකලවට මේක අසාර්ථකයි මේක හිතාමතා කරා මේක මෙහෙමයි මෙහෙමයි කියලා රජයට දොස් කියනකොට රාජ්‍ය සේවයේ ඒ රජයේ නිලධාරීන්ට ඒ දොස් වලින් කොටසක් හිමිනවනවද? ඒක නිසා මේක පටු දේශපාලන කෝණයකින් බලන්න ඕන කාරණාවක්ද කියන කාරණාව මම මේ සභාවෙන් ප්‍රශ්න කරනවා. මෙතන අපිට තියෙන කාරණාව තමයි පළවෙනි රැල්ල ආව එක පාලනය කරා. ඔව් ඇත්ත පළවෙනි රැල්ල අවසාන වෙනකොට මරණ ප්‍රමාණය 13කින් 12කින් 13කින් අපිට නවත්ත ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අවසනාවකට දෙවෙනි හා තුන්වෙනි රැල්ල එනකොට දෙවෙනි හා රුණු රැල්ල එනකොට ඒ මරණ ප්‍රමාණය දැන් 700කට ආසන්න වෙලා තියෙනවා. 700ක් ඉක්මවලා සමාවෙන 700 ඉක්මවලා තියෙනවා මේ කතා කරන මොහොතේදී. ඒක නිසා මේ தත්ත්වය ඉදිරියට පාලනය කරගන්න ඕන කොහමද? අන්න ඒක තමයි මේ සාකච්ඡාවේදී ප්‍රධානම තීරණාත්මක සාධකේ බවට පත් වෙන්න ඕන. මම ස්තුතිවන්ත වෙනවා විශේෂ බාර අමාත්‍යවරිය විදියට පවිත්‍ර වන්නාරච්ච මැතිණිය සෞඛ්‍ය අමාත්‍යමිය. ඊයේ දවසේ ඉතාමත් වැදගත් කාරණාවක් මේ සභාවේදී නැවතත් සහතික කළ සඳහන් කරා. ඒ කාරණාව තමයි මේ කොවිඩ් ප්‍රසංග தත්ත්වය පාලනය කිරීමේ රාජ්‍යයේ ප්‍රථම ප්‍රතිපත්තිමය ප්‍රධානම තීන්දුව බවට පත්වන්නේ එන්නත්කරණය කියන කාරණාව. මේක එන්නත් කරන එකෙන් තොරව අපිට ගැළවීමක් නැහැ. ඒක තමයි යථාර්ථය. අද මේ සභාවේ දොර දැනල් විවෘත කරලා වාතාශ්‍ර එන්න ඉඩකට තියලා හැබැයි ඒත් අපි සැකෙන් බයෙන් යුක්තව අරහෙන් සැනිටයිසර් ගන්නවා මේ පැත්තෙන් මාක්ස් එක දාගෙන ඉන්නවා අනිත් පැත්තෙන් අපි දුරස්ත බව ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ සියල්ලත් එක්කම මෙහෙම බයෙන් ජීවත් වෙන මේ පරිසරය මතක තියාගන්න ආඩුම වශයෙන් තව අවුරුදු දෙකක් දෙකහමාරක් මෙහෙම ජීවත් වෙන්න වෙයි. ඒක නිසා අපේ මෙතෙක් කාලයක් අපේ ජීවිතේ ගත කරපු සියලුම කාරණා කැප කරමින් වෙනස් කරමින් තමයි ඉදිරියට ගත කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේකට අපි ආරක්ෂණයක් පලිහක් එහෙම නැත්නම් බංකර් එකක් බැරියර් එකක් දාගන්න පුළුවන්කම ලැබෙන්නේ එන්නත් කරණයෙන් කියන කාරණාව විද්‍යාත්මක ඇත්ත. අද අපේ රජය ඒ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම සිද්ධ කරමින් ඉන්නවා. මම මේක කරුණෙන් කරුණ කාරණෙන් කාරණේ සඳහන් කරන්නේ මේ සභාවේදී විශේෂ බාර ගරු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අපේ ආණ්ඩු පක්ෂයේ මහජනේතයන් දිගින් දිගටම කාරණා ඉදිරිපත් කරපු නිසා වෙන්. මොකද මේ සමාජයේ ප්‍රශ්නයක් තිබුණා මීට කලකට කලින්. මේ සමාජයේ තිබිච්ච ප්‍රශ්නේ තමයි එන්නතද පැණියද කියන ප්‍රශ්නය. මා මේ උත්තරීතර සභාවෙත් එහෙම නැත්නම් අපි ඉදිරිපත් වෙච්ච සංවාද මණ්ඩපවලත් පැහැදිලිව සඳහන් කරා. මා නියෝජනය කරන දේශපාලන ධාරාවේ මතවාදයේ වෙච්ච
ඒක මූලික ප්‍රයේදීම අපි තේත්ගත්ත ප්‍රතිපත්ති මෙතීන්දුව තමයි මේක වෙන කිසිදු විකල්පයක් නැහැ එන්නත් කරණයෙන් තොර මේකට වෙන විකල්පයක් නැහැ කියලා. එසම මේ ප්‍රශ්නේ සමාජයෙන් තුරන් කරන්න නම් මේ රටේ ජනතාවගේ සාමූහික ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඕන. ඒ වෙනුවෙන් යන ක්‍රියාදාමය අපහසුතාවයන් රහසක් මැද්දේ සිදු කරමින් යනවා. දැන් ඒ එන්නත් කරණය ගැනත් මේ සභාවේ මේ විවාදයේදී මොනතරම් අවලාද නැගුවද? අවලාද නැගුවද? දැන් මේක අපේ ආණ්ඩුව අසමත්. මේ ආණ්ඩුව මේකට හරි වෙලාවට ගත්තේ නැහැ තීන්දුව. ආණ්ඩුවට හැකියාවක් නැහැ. තව අර අලුත් අපිට එන්නත් කරපු වැක්සීන් තව ලක්ෂයක් ඕන. ඒක ගන්න ක්‍රියාදාමයක් නැහැ. වැඩක් නැහැ කියලා මේකත් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. මේකත් මට මතකයි එන්නත් කරන්නේ ආ වෙලාවේ මේ උත්තරීතරයයි කියන මේ සභාවේ අතන් මන්ත්‍රීවරු කිව්වා අපි මේක විඳින්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න ඕන කාරණාව ලෝකයේ දියුණු රටවල් වල එන්නත් කරන්නේ ආරම්භ කිරීමේදී පළවෙනිම බෙදුවේ රාජ්‍ය නායකයා. ඒ ජනතාවගේ විශ්වාසය සහතික කරන්න අපේ අසල්වැසි රට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයකින් රටක් විදියට එන්නත් කරන්නේදී වැඩිම දායකත්වයක් වෙන රටක් විදියට එන්නත් නිෂ්පාදනයේදී ලෝකයේ හොඳම ඇස්ට්‍රන් එකා කියන එන්නත නිෂ්පාදනය කරන රටක් විදියට හැබැයි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගන්න පාලකයා අසමත් වුණා එන්නත් කරන්නේ සම්බන්ධව. ඒක නිසා තියෙන තොරතුරු අනුව ලෝකෙට එන්නත් බෙදන්න පුළුවන්කම ලැබුණා වුණත් ඉන්දියාව අසමත් වුණා එන්නත් කරන්නේ සාර්ථක ඉස්සරහට ගෙනියන්න මිනිස්සු එන්නත් විඳ ගන්න මැදිහත්ුනේ නැහැ. ඒ සෞඛ්‍ය පුරුද්ද හුන්ගේ නැහැ. ඒ සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන හුන්ගේ නැහැ. ඒක ඛේදවාචකය තමයි. අද ලෝකේ වැඩිම ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙන සහ දෛනික වැඩි මරණ ප්‍රමාණයක් වෙන රටබවට ඉන්දියාව අපේ අසල්වැසි ඉන්දියාව පත් වෙමින් තියෙන්නේ. දැන් අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක්ද ඒක? ඉන්දියාව අතර අපි මොනතරම් පසුමිතුරුකම් තිබුණා වුණත් අපේ අසල්වැසි රටක් විදියට අපේ රටට මොනතරම් විදියට බලපානවද? අද උතුරේ ජීවත් වෙන ජනතාව මේ ඉන්දියාවේ අර්බුදය මොනතරම් කාරණා විදිහට බලපානවද? දීවර ශ්‍රේෂ්ඨිය අද යෙදෙන්න විදුලුවන් කමක් ලැබෙන්නේ මහා දවන්ත අනාරක්ෂිත බවක් මේ අසල්වැසි රටේ තියෙන ඒ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ තිබිච්ච අඩුපාඩු ගන්න නිසාවෙන් වෙලා තියෙනවා. ඒක නිසා අපේ රටේ එන්නත් කරන සම්බන්ධ කාරණා ගණනාවක් මත උනා. ඒකෙදි සංඛ්‍යා ලේඛන සහ අපේ එන්නත් ක්‍රියාවලිය ගැන මෙතන ඉදිරිපත් වුණා. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යමිය සඳහන් කරපු කාරණාව ඊයේ දවසේ අපේ ගරු අග්‍රාමාත්‍ය මහත්මයාත් අපේ ආණ්ඩු පක්ෂයත් සඳහන් කරපු කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ අවුරුද්දේ අවසානයට කලින් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම උදෙසා අපේ රටේ එන්නත් විදිය යුතු ජනතාව සියල්ලක්ම රටේ සමස්ත ජනගහනයෙන් 60ක් 63ක් ප්‍රමාණයක් මේ වසර තුළ ඒ එන්නත් කරණය අවසන් කරනවා කියන කාරණාව. හැබැයි මේකට තියෙන අභියෝගෙ මොකද්ද? මගේ කතාවේ මම මූලිකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කාරණාව ඒක. හැබැයි අපි එන්නත් විදින්න ඕන කමඬ උනාට අපිට බඩු නැහැ. ඇත්ත අපට විතරක් නෙමෙයි මේ කතා කරන මොහොතේ ලෝකේ රටවල් 50කට එකඟ වෙන්නතක්වත් ගහගන්න බැරුව ඉන්නවා. එකඟ වෙන්නතක්වත් ගහගන්න බැරුව ඉන්නවා. ඒකත් මේ ලෝකයේ තියෙන ජරා කාලකන්නේ දේශපාලන ආර්ථික ක්‍රමේ ප්‍රතිඵලයක්. ඇති හැකි අය ඇත්තෝ කතිබති නැත්තෝ හුල්ලති. ලෝකේ බලවත් රටවල් ධනවත් රටවල් පළවෙනි වටේදීම ඇතිබද මට මේව ඇනවුම් කරා. සල්ලි තියෙන ඇතම් රටවල් විශේෂයෙන්ම අරාබිය අප්‍රිකාව ඇතම් රටවල් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් නැනවුම් කරා. අද ඔවුන්ට ඒක විදගන්න විදියක් නැහැ. අද නැවත ඒවා රිටර්න් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට රිටර්න් කරන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. පමණක් රටවල් වල ඇනවුම් කරලා තියෙනවා ලෝකයේ කිසිදු රටකට තවත් ගන්න බැරි වෙන ආකාරයට. ඉතින් මේ අර්බුදයන් තුළ අපි වගේ රටකට මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකෙත් මෙතන තියෙන ජාත්‍යන්තර ඖෂධ මාෆියාව මොනතරම් බලපාලා තියෙනවද කියන කාරණාව මේ මොහොතේ මේ සභාවේ අවධානය යොමු කරන්න ගරු මූලාසන අරුඩ මන්තුමනේ බලාපොරොත්තු වෙනවා. ලෝකයේ මේ එන්නත් සම්බන්ධ කාරණාවේදී මූලික කාරණාවේදී සංවිධාන 15ක් ඒකදී ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර පිළිගත් සංවිධාන ආයතන 15ක් සමාවෙන ආයතන 35ක් ආයතන 35ක් මේ එන්නත් පිළිබඳ පරීක්ෂණ කරා. සායනික පරීක්ෂණ බලින් අදිර දේනිය අදිර තුන්වෙනි අදිර පරීක්ෂණ සිද්ධ කරමින් හිටියා. හැබැයි ඒකේදී ඉස්සෙල්ලම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හම්බුනේ මොකටද? ඇමරිකා එක්සත් ජනපදය නිර්මාණය කරපු ෆයිසර් එන්නතට තමයි අනුමැතිය හම්බුනේ. හැබැයි ලෝකේ වැඩිම ප්‍රමාණයක් එන්නත් කරපු එන්නත් ගණනාවක් මේ කතා කරන මොහොත වෙනකන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හම්බෙලා නැහැ. ඒකත් මේ දේශපාලනේ මේ ජාත්‍යන්තර දේශපාලනේ ජාත්‍යන්තර ආර්ථික මේ සමාජ කාරණාවල එක ප්‍රතිඵලයක් කියන කාරණාව තමයි මම විශ්වාස කරන්නේ. පයිසෙන් නැත්නම් අපි වගේ රට කර ගන්න බෑ. ඒක ඍණ 70ක උෂ්ණත්වයක රඳවා ගන්න යුතුයි. අපේ රටේ වගේ රටක් නෙවෙයි මේ ආසියාවේ මා විශ්වාස කරන කිසිම රටකට ලේසි වෙන්නේ නැහැ පයිසෙන් නැත්නම් වගේ දෙයක් එන්නත් කිරීම කියාවලට එකතු කර ගන්න. තවත් දෙන්නත් ගණනාවකින් අපිට දැන් තෝරගෙන තිබුණේ බ්‍රිතාන්‍ය මහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ආයතනයත් ඇස්ට්‍රාසෙනිකා කියන ආයතනය නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු බෙහෙත ඒක නිර්ම ඒක නිෂ්පාදනය රටවල් ගණනාවක් දීපයක් තියෙනවා දකුණු කොරියාව සහ ඉන්දියාවේ එක සමාගම් ගණනාවක් ඉන්දියාවේ සීරම් ආයතන තමයි නිෂ්පාදන සමාගම මෙතන සඳහන් වෙච්ච නිසා මම දිගින් දිගට මේක කියන්න යන්නේ නැහැ අපි ඉන්දියාවත් එක්ක ගණදුනි කරලා සීරම් ආයතනත් එක්ක ගණදුනි කරලා ඒක රාජතාන්ත්‍රික මට්ටමින් මේ ක්‍රියාවලිය ආරම්භ කරා ඒ ආරම්භ කරපු ක්‍රියාවලියේ අපේ බලාපොරොත්තු තිබුණේ මේ කතා කරන මොහොත වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් අපේ රටේ එන්නත් කරන ක්‍රියාවලියට දායක කරගන්න ඒ ක්‍රියාවලිය හරියට ගියා නම්
අරු මන්ත්‍රීතුමා තා විනාඩි 2ක කාලයක් තියෙනවා මතුමන්
හරියට ගියා නම් ගඩු මුලාසන අඩු බන්තුමනේ මිලියන් 2.5ක් ලංකාවට එන්නත් වෙන්න ඕන හැබැයි ඒක අතරමඟ නතර වුණා සීරම් ආයතනයේ ඒ සිදුවීමත් එක්ක දැන් ඒ වෙනකොට චීන නිෂ්පාදනය කර බෙන්නද ගැන අද සමාජයේ කතිකාවක් තියෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් තියෙනවා ඒ මාත්‍රා ලක්ෂ 6න් මාත්‍රා 3000ක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ අනිත් මාත්‍රා ටික පාවිච්චි කරන්නේ නැතුව බලාගෙන ඉන්න අවශ්‍ය අනුමැතිය හම්බෙනකම් ඒ අනුමැතිය ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් දීලා නැහැ හැබැයි මතක තියාගන්න ඕන කාරණාව ලෝකේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක් රටවල් 80කට වැඩි ප්‍රමාණයක් අද මේ චීනයේ නිෂ්පාදනය කරන චීන එන්නත භාවිත කරනවා චීන ජනගහනයෙන් මිලියන් 240ක් මේ කතා කරන මොහොතේදී ඒ වැක්සීන් ලැබාගෙන තියෙනවා මේ ජුනි මාසයේ අවසාන වෙනකොට මිලියන් 500ක් මිලියන් 500ක් ඒ එන්නත ලබා දෙන්න චීනය සූදානම් කරලා තියෙනවා ලෝකේ බලවත් රටවල් ගණනාවක් වගේම යුරෝපයේ රටවලුත් මේ එන්නත භාවිත කරනවා අවාසනාවක මහත ලංකාවේ එන්නත විදින්න අවසරය ලබා දෙන්නේ නැහැ ඖෂධ නියාමන අධිකාරිය ඒක හමස් පෙට්ටිය දාගෙන තියෙනවා ඒක යහුවෙන් පස්සේ කියන්නේ අවශ්‍ය දත්ත දොරදුරු නැහැ මේ කියාවලිය ක්‍රියාත්මක කරන්න ඒක නිසා මේ ප්‍රමාදය කියලා පෙබරවාරි මාසේ පස්වෙනිදා පෙබරවාරි මාසේ පස්වෙනිදා එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන මේ පැකනෙල් අරෝමිය කතා කරමු මහත්තුරුන්ට පෙබරවාරි මාසේ පස්වෙනිදා නිව්යෝක් ටයිම්ස් පත්තරේ මේක ඇමරිකාවේ පත්තරයක් මට මේක සභාගත කරන්න අවශ්‍ය ලබා දෙන්න විනාඩියක් දෙන්න තප්පර 30ක් දෙන්න ඇමරිකා නිව්යෝක් ටයිම්ස් පත්තරේ කියනවා ලෝකේ ආරක්ෂාකාරීම එන්නත් වර්ග මොනවද කියලා කාරණාව මම මේ මොහොතේ ඒක සභාගත කරනවා ඖෂධ නියාමන අධිකාරියටත් අදාළ නිලධාරීන්ටත් ඇස්සරෙන්න ඒ එන්නත් වර්ග 10න් පළවෙනි එක සිනෝපාම් දෙවෙනි එක සිනෝවැක්ස් තුන්වෙනි එක කෙසින් ඒක චයිනා තුන්වෙනි එක කැන්සිනෝ කියලා චයිනා එන්නත එන්නත් හතර වර්ගයක්ම චීන නිෂ්පාදනය කරන එන්නත් අනිත් එන්නත් ඊට පස්සේ තියෙන්නේ මේක නිව්යෝක් ටයිම්ස් පත්තරේ වාර්තාව ඒක නිසා මේ එන්නත අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් අනුමැතිය ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් අපි විශ්වාස කරනවා ගරු මුලාසන ආරණ මන්ත්‍රීමනේ මේ වැක්සින් කරණය ක්‍රියාත්මක කරලා මේ රටේ සෞඛ්‍යය ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්කම ලැබෙවි කියලා ඒක නිසා මේ කාරණාව සම්බන්ධව මීට වඩා ඍජුව කවුරුත් එකතු වෙලා වැඩ කරමු කියන ආරාධනාව කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට සභාවට ස්තුතිවන්ත කරමින් මාන්න වෙන බොහොමත්ම ස්තුතියි
Honorable S. Noorathlingam, you have 4 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே COVID-19 தாக்கத்தினுடைய தொற்றினுடைய வீரியம் இந்த மே மாதம் மீண்டும் அதிகரித்து கொண்டிருக்கின்ற இந்த விவாதம் ஒரு பொருத்தமான ஒரு விவாதம் அதேபோல் இந்த மே மாதம் தமிழ் மக்களுக்கு ஒரு கரைபடிந்த கரி நாளாக கடந்த காலங்களிலே அமைந்திருக்கின்றது 1986ஆம் ஆண்டு எங்களுடைய நான் இந்த பாராளுமன்றத்திலே பிரதித்துவப்படுத்துகின்ற தமிழீழ விடுதலை இயக்கத்தினுடைய தலைவர் ஸ்ரீ சபாரட்னம் அவர்கள் அவர்களோடு 350க்கும் மேற்பட்ட தெலோ போராளிகள் ஆதரவாளர்கள் கொல்லப்பட்டதும் இதே மே மாதம் இந்த நேரத்திலே இந்த முதல் மே மாதம் 1986 மே முதல் வாரத்திலே கொல்லப்பட்ட படுகொலை செய்யப்பட்ட எங்களுடைய தலைவர் ஸ்ரீ சபாரட்னம் அவர்களுக்கும் ஏனைய போராளிகளுக்கும் இந்த நேரத்திலே நான் தலை சாய்த்து அஞ்சலி செலுத்தியவனாக அதேபோல்தான் மே மாதம் முள்ளிவாய்க்கால் படுகொலைகள் 2009ஆம் ஆண்டு நிறைவு பெற்ற அந்த நாளும் இந்த மே மாதத்திலே தான் அவிந்த மே மாதம் என்பது தமிழ் மக்களுக்கு மட்டுமல்ல ஒட்டுமொத்த இலங்கை மக்களுக்கும் மிகவும் பல பாடங்களை தந்திருக்கின்ற இந்த வேளையிலே இந்த நோய் தொற்றினுடைய வேகம்
இன்னும் 2 நிமிடம் இருக்கு உங்களுக்கு.
இந்த நோய் தொற்றினுடைய வேகத்தை விட எங்களுடைய வடகிழக்கு தாயக பிரதேசங்களிலே நில ஆக்கிரமிப்பு, நில அபகரிப்பு திட்டமிட்ட வகையிலே அந்த COVID-19 பரவல் வேகத்தை விட அதிகரித்து கொண்டிருப்பதை இந்த நேரத்திலே நாங்கள் இங்கே சுட்டிக்காட்ட வேண்டும். நிச்சயமாக இங்கே நாங்கள் காலையிலே கௌரவ அமைச்சர் சமல் ராயபக்ச அவர்களை சந்தித்து முல்லைத்தீவு மாவட்டத்திலே கரையோரப்பட்டினுடைய 8 கிராம சேவைகள் பிரிவுகள் மகாவலி அபிவிருத்தி அதிகார சபைக்கு பாரப்படுத்துவதற்கான முயற்சிகள் நடைபெற்று கொண்டிருக்கின்றன. இது ஒரு திட்டமிட்டு தமிழ் மக்களினுடைய நிலங்களை காணிகளை பறிக்கின்ற இந்த செயல்பாட்டை உடனடியாக நிறுத்த வேண்டும் என்று நாங்கள் கோரிக்கை வைத்திருந்தோம். அவர் சாதகமாக இந்த விடயங்களை பரிசீலிப்பதாக கூறியிருக்கின்றார். அந்த வகையிலே நான் இங்கே கூறிக்கொள்ள வேண்டும், கரையோரப்பட்டினுடைய கொக்குத்தடுவாய் வடக்கு, கொக்குத்தடுவாய் தெற்கு, கொக்குத்தடுவாய் மத்தி, கொக்குளாய் கிழக்கு, கொக்குளாய் மேற்கு, கர்நாட்டுக்கேணி, செம்மலை கிழக்கு, செம்மலை ஆகிய 8 கிராம சேவையாளர் பிரிவுகள் இந்த மகாவலி எல் வலயம் என்ற திட்டத்திற்காக உள்வாங்கப்படுவதற்கான முயற்சிகளை உடனடியாக மீண்டும் நாங்கள் இங்கே கௌரவ அமைச்சர் அவர்கள் இங்கே பிரசன்னமாயிருக்கின்ற வேளையிலே மீண்டும் ஒருமுறை ஞாபகப்படுத்தி அந்த திட்டமிட்ட நில ஆக்கிரமிப்புகளை இந்த அரசாங்கம் உடனடியாக நிறுத்த வேண்டும் என்று இந்த நேரத்திலே கேட்டுக்கொண்டு இங்கே எங்களுடைய அயல் நாடான இந்தியாவிலே தமிழ்நாட்டிலே நாளை மறுதினம் முதலமைச்சராக பதவியேற்க இருக்கின்ற மதிப்புக்குரிய MK Stalin முதலமைச்சர் அவர்களுக்கு நான் சார்ந்திருக்கின்ற இந்த தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பிலும் கூட்டமைப்பினுடைய அங்கத்துவ கட்சியான தமிழீழ விடுதலை இயக்கத்தின் சார்பிலும் நாங்கள் எங்களுடைய பாராட்டுக்களை வாழ்த்துக்களையும் இந்த நேரத்திலே இந்த உயரிய சபையினூடாக தெரிவித்து கொண்டு அதே நேரம் திராவிட முன்னேற்ற கழகத்திற்கும் தமிழீழ விடுதலை இயக்கத்திற்கும் நீண்ட காலமான ஒரு உறவு பேணி வந்த நிலையிலே நிச்சயமாக எங்களுடைய தமிழ் மக்களினுடைய அரசியல் விடுதலைக்கு எங்களுடைய அரசியல் தீர்வுக்கு நிரந்தரமான ஒரு தீர்வை பெற்றுக்கொள்வதற்காக மத்திய அரசாங்கத்துடன்
பேச்சுவார்த்தையூடாக
தீர்வு பெற்று தருவார் என்ற ஒரு நம்பிக்கையும் கூறி நிறைவு செய்தேன். நன்றி.
கரு சாமர சம்பத் தசநாயக மந்திரமா வினாடி நமே காலத்தின் ஒப்பத்து மாட்ட
கரு மூலாசன மந்திரி துமணி அதாபி கதாகரான் சபாவ கல்திப்ப வேளாவே ராஜித சேனாரத்ன ஹிட்டபு சௌக்கியமத்துமா ගෙනාපු යෝජනා මරික්කාර ස්ථිර කරේ. හැබැයි දෙන්නමද මේ සභාව තුල නැහැ. යෝජනාව ගෙනාපු කෙනත් නැහැ, යෝජනාව ස්ථිර කරපු කෙනත් නැහැ. හැමෝම කොවිඩ් වසංගතය ගැන තමයි දෙපැත්ත පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ වෙලාවේ කතාබහට ලක් වෙන්නේ. රටේ ලෝකේ හැමතැනම කතාබහට ලක් වෙන්නේ කොවිඩ් වසංගතය ගැන තමයි. රාජිත රේනාරත්න ඇමතුමා 2015 තමයි සෞඛ්‍ය ඇමති වුණේ. 2016 කෝවිඩ් වසංගතය එන්න කලින් මේ රටේ ඩෙංගු වසංගතය තිබ්බා. ඩෙංගු ඌවදුර තිබ්බා. 2016 98ක් ලංකාවේ ඩෙංගු වලින් මරණ සිදු වෙලා තියෙනවා. 2017 ඩෙංගු මරණ 440ක් සිද්ධ වෙලා තියෙනවා. 2018 ඩෙංගු මරණ 58යි. 2019 ඩෙංගු මරණ 157යි. ඩෙංගු වලින් මැරලා තියෙනවා 788ක්. ඔය අවුරුදු 4ක කෙටි කාලය තුල 788 මේ කොරෝනා ව්‍යසනයෙන් තාම මැරිලා තියෙන ශ්‍රී ලංකාවේ 709යි. හැබැයි ඩෙංගු වලින් 709ක් ඩෙංගු වලින් 788ක් මැරිලා තියෙන රාජිත සේනාරත්න යෝජනාව ගෙනාපු ඇමතිවරයා සෞඛ්‍ය ඇමති කාලයේ ඩෙංගු වලින් මැරිච්ච මම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත්ත නිවැරදි තොරතුරු තමයි මම මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නිසා අද අපේ අයට ඉක්මනට අමතක වෙනවා මේවා පෞගිය කාලේ එතුමා සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න කාලේ ඩෙංගු වලට පාලනය කරගත්තේ කොහොමද පාලනය කරගන්න පුළුවන් වුණාද? 2020 ඩෙංගු මරණ 35යි ලංකාවේ 2020 වෙනකොට. ඊළඟ එක තමයි අපි කවුරුත් දන්නවා දැන් ලක්ෂ 6ක් ඇස්ට්‍රසෙනිකා එන්නත විඳ ගන්න බැරි දෙවෙනි මාත්‍රාව විඳ ගන්න ඕන කියලා ඒකට අඩුයි කියලා. ඊයේ අපේ ආණ්ඩුව පස්සේ රැස්වීමට ආවා අපේ ලේකම්තුමා අපේ ලේකම්තුමාගෙන් ඇහුවා ප්‍රශ්න කළා දෙවෙනි මාත්‍රාව විඳ ගන්න ලලිත් වීරතුංග ලේකම්තුමාගෙන් දෙවෙනි මාත්‍රාව විඳ ගන්න නැත්තම් දෙවෙනි මාත්‍රාව විඳ ගන්න අපිට ඇස්ට්‍රසෙනිකා එන්නත කොහෙන්ද එන්නේ කියලා. එතුමා ගුව ඉන්දුනීසියාවට වැඩියෙන් ඉන්දුනීසියාවේ එන්නත් තියෙනවා WHO එක හරහා කතා කරලා ඒ ඉන්දුනීසියාවේ වැඩියෙන් තියෙන එන්නත් එක ඒ ලක්ෂ 6 ලංකාවට ලබා ගන්න. අපි කිව්වා ඒ ලක්ෂ 6 එන්නත් එක හැකි ඉක්මනින් ඉන්දුනීසියාවේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඉන්දුනීසියාවේ තියෙනවනම් ඒ අවශ්‍ය එන්නත් එක අපිට අවශ්‍ය ලක්ෂ 6ක එන්නත් එක හැකි ඉක්මනින් ලබා ගන්න එක. ඒකම චීනේ එන්නත් ලංකාවේ දැනටත් ගෙනාවු එන්නත් තියෙනවා. හැබැයි තාම WHO එකේ අනුමැතිය චීනයකට ලැබිලා නැහැ කියලා තමයි අද චීනයේ එන්නත් මම හිතන්නේ විදිහ නැතු වෙන්නේ. සා අපි හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙන්න ඕන චීනයේ එන්නතත් ඒ වගේම ස්පුට්නික් රුසියාවේ එන්නතත් ලංකාවට ගෙනල්ලා ලංකාවට වෙන විකල්පයක් නැහැ මේ එන්නත හැරෙන්න වෙන විකල්පයක් නැහැ කියන එක ලෝකේ කවුරුත් දැන් පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාව වගේ රටක මහා ලොකු ජනගහනයක් නැහැ. දැන් උදේ ලස්මන් කිරියල් ඇමතුමාගේ කතාවේදී කිව්වා ඉන්දියාවේ අපි සහයෝගය ගත්තේ නැහැ. ඉන්දියාව අපිට උදව් කරන්නේ නැහැ. ඉන්දියාව අපිට ටිකක් දීලා ඉතුරු ටික නොදී හිටියා කියලා. හැබැයි ඉන්දියාවටත් දැන් අපෙන් උදව් ගන්න බංගලාදේශයේ වෙනත් රටවල් යන ඉන්දියාවට උදව් කරන්න දුප්පත් රටවල් ඉදිරිපත් වෙලා තියෙන ඉන්දියාවට උදව් කරන්න. ඉන්දියාව අනිත් රටවල් වලට උදව් කිරීම කෙසේ වෙතත් ඉන්දියාවට උදව් කරන්න වෙලා තිනවා අනිත් රටවල් වලට. හැබැයි මම මේක ප්‍රකාශ කරනවා නිර්භවව මම පාර්ලිමේන්තුවේදී කියනවා ඉන්දියාව සමහර විට අපේ වරාය දුන්නා නම් එන්නත් ටික දෙන්න තිබ්බා. හැබැයි අපේ හිතවත් රාජතාන්ත්‍රික ගණදෙනුත් තියාගන්න ඕනේ හිතවත්කමුත් තියාගන්න ඕනේ. හැම දෙයකම අපේ රටේ කොටස් ඉල්ලලා අපේ රටේ තියෙන සම්පත් ඉල්ලලා ගණදෙනු කරනවා නම් ඒ රටවල් එක්ක ගණදෙනු කිරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එක මම මේ පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ. මොකද ඉන්දියාව වරාය ඉල්ලලා වරාය නොදී ඉන්නකොට එන්නත දෙන්නේ නැහැ කියන්නේ එහෙම හිතනවා නම් මං කියන්නේ නැහැ එහෙම හිතලා ඉන්දියාව එහෙම කරා කියලා. හැබැයි එහෙම හිතලා කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක්. එහෙම හිතලා නමුත් එහෙම හිතන්න දෙයක් නැහැ. ඉන්දියාවට තියෙන එන්නත් ප්‍රමාණය මදි වෙලා කියන එක තමයි මං හිතන විදිහට තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ මට මතකයි මේ දැන් මාස 6කට විතර උඩදී ඉන්දියාවේ මහ ඇමතිවරයෙක් කියලා තිබ්බා ලංකාවේ කන්ද උඩ රටට BJP පක්ෂය ගෙනල්ලා ඡන්දෙ ඉල්ලන්න දානවා කියලා. ලංකාවේ පක්ෂයක් හදන්න ඕන BJP පක්ෂය. ඒ මහ ඇමති මේ සැරේ මං හිතන්නේ ප්‍රාන්ත ඇමතිවරණයෙන් ගෙදර ගිහිල්ලා. මං හිතන්නේ BJP පක්ෂයේ මේ සැරේ අපේ රටේ පක්ෂය හදන එක කෙසේ වෙතත් මං හිතන්නේ අද අන්ත පරාජයකට මෝදිගේ BJP පක්ෂය පත් වෙලා ඉන්දියාවේ පත් වෙලා තියෙනවා කියන එකත් මේ වෙලාවේදී මම ප්‍රකාශ කරන්න ඕන. මොකද ඉන්දියාව හිතාගෙන හිටියට ඉන්දියාවට අද ලෝකේ ප්‍රබල රටක් වුණාට ඉන්දියාවට බැරුණා මේක පාලනය කරගන්න. මේ අද පේනවා අපි හවස ප්‍රවෘත්ති වලට බැලුවම අද මිනි පුච්චනවා ඉන්දියාවේ තැන් තැන් වල මිනි වලට පොලිමේ ඉන්නවා මිනිස්සු අඬනවා. ඉන්දියාවේ තත්ත්වය ගැන බැලුවම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ලංකාව කියන්නේ මම හිතන විදිහට අපි වාසනාවන්ත
විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට.
මට විනාඩි 10ක් තිබ්බා ඔබතුමා බලන්න හරියට වෙලා
වැඩිවද? 9යි තව විනාඩි 10ක් තියෙනවා ඔබතුමාට.
ඒ නිසා මම කියන්නේ ලංකාව වගේ රටක් මේ ලංකාව වගේ රටක මං හිතන්නේ ලංකාවට මේක පාලනය කරගන්න පුළුවන්. ලංකාව පාලනය කරගෙන තියෙනවා. මැදිහත් වෙලා තියෙනවා පාලනය කරලා තියෙනවා. හැබැයි ඉතින් සමහර අවස්ථාවලදී කියනවා විපක්ෂය මේකට රට වහන්න ඕන ඈ රට වහලා ලොක්ඩවුන් කරන්න ඕන කියලා. ලොක්ඩවුන් කරාම කියයි මිනිසුන්ට කන්න නැහැ මිනිසුන්ට තියෙන දේවල් විකුණන්න නැහැ ඒ වගේ ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. මේක ලංකාවටම තියෙන ප්‍රශ්නයක් නම් විපක්ෂය කියන දේවල් වලට අපිට උන්කම් දෙන්න පුළුවන්. හැබැයි මේක ලංකාවනම
තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක ලෝකෙනම තියෙනවා ලෝකෙම ඉන්න විපක්ෂය අය ඒ පවතින ආණ්ඩුවලට මේ විදියට දොස් කියනවා ලෝකෙම ඉන්න හැම විපක්ෂයේ ඉන්න ලෝකෙම තියෙන විපක්ෂය අයත් මේ විදියට හැම තැනම මේ විදියට ප්‍රකාශ කරගෙන යනවා tie nisa meka lokenama balapana prashnayak habai lankawa patten gattama yam kisi palanayak api karagena hidiya habai janathawa hama welayama apita palane karagena inna ba dan giya avurudde singala aluth avuruddata janathawa athulata vela hira vela hidiya namuth me singala aluth avuruddata janathawa podak eliyata paliyata bæssa eka walakwanna ba janathawa kalpana karana hama dama apita singala aluth avurudda wenuwen api eliyata paliyata balan bahinna ona yanna ona podak kiyala ithin eka ජනතාව පාලනය කරගන්න අමාරුයි. නමුත් ඉතින් ජනතාව තේරුම් ගන්න ඕන තේරුම් ගන්න ඕන අද රටේ ලෝකයේ තියෙන තත්ත්වය මේක දරුණු තත්ත්වයක්. ජනතාවත් තේරුම් ගන්න ඕන අපි කවුරුත් තේරුම් අරගෙන මං හිතන්නේ ආණ්ඩුවක් හැටියට මේ ස්පොට්නික් එන්නත ගෙනල්ලා මේ රටේ සියලු දෙනාට දුන්නොත් ඒ වගේම මම ඊයේ යෝජනා කරන ආණ්ඩු පද රැස්වීම පෞද්ගලික ආයතන වලටත් සල විනාඩියක් දෙන්න මේ මුලසුන මන්ත්‍රීතුමා පෞද්ගලික ආයතන වල ඉන්න අය ඉල්ලනවා පෞද්ගලික ආයතන වල ඉන්න අයට ගෙන්නන්න දෙන්න ඕන එතකොට කවුරු කවුරු සල්ලි තියෙන උදවියින් ගිහිල්ලා ඒ රෝල් වලින් මිදගයි පෞද්ගලික ආයතන වලට මේක ගේන්න එන්නත් ගේන්න අවසරය දුන්නොත් මං ඊයේ ඉල්ලීමකුත් කරා අන්න පස්සේ රැස්වීමේදී පෞද්ගලික ආයතන වලට ගෙන්නන්න අවස්ථාව දුන්නා නම් පෞද්ගලික ආයතන වලට දුන්නම ඕන කෙනෙකුට ගිහිල්ලා විද ගන්න පුළුවන් ඊළඟ එක තමයි රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා
බොහොම ස්තුතියි
රාජ්‍ය සේවයේ ලක්ෂ 16ට මුලින්ම විදින්න ඕන සමුර්ධි නිලධාරි ගාම නිලධාරි ඒ වගේම ගුරුවරු ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ අද ගුරුවරුන් විදින්න ඕන මොකද පාසල් පද්ධතිය නැවත ක්‍රියාත්මක කරන්න
ගුරුවරු තමයි ගුරුවරු වෙනුනොත්
මම කියන්නේ ඒ නිසා මේ නැත සියලු දෙනාට රාජ්‍ය සේවයට මුලින්ම ලබා දෙන්න ඕන කියන පණිවිඩය දෙමින් මම නිහඬ වෙනවා
Honorable Dr. Harshadi Silva, you have 7 minutes.
Thank you, Honorable Chair. Dinapata COVID positive Sankhya Dam Didahakat Vitra kit to eno. Itamatma Gatlkari Tatya Tamai, Adatien Rogalaksa Natyunata Samarunda Ikmanta me Asaditavela, Amaruino, Miana Pramana Tweduino. Andwakiane Onwa Samaje me Hudakala Karandone Kiela. Namut ප්‍රධාන වසංගත රෝග විශේෂඥ ડોક્ટર සුදත් සමරවීර කියනවා මේ තම නිවසේ ඉඳලා මේ නිරෝධායනය කරන්න බෑ එක්ක රෝහලකට ගෙනියන්න ඕන නැත්නම් අතරමැදි මධ්‍යස්ථානයකට ගෙනියන්න ඕනේ කියලා. හැබැයි යථාර්ථය තමයි මේ රෝහල් වල අවශ්‍ය ඇඳම් ප්‍රමාණය නැ අපි දකිනවා ඇම්බියුලන්ස් සඳහාත් අධික ඉල්ලුමක් තියෙනවා එතනත් ප්‍රශ්නයක් තියෙනවා මේක අවස්ථාවක් කරගන්න ඕනේ කියන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ 19 වන සුවසරීර කළ තිබෙන ඉල්ලීම අලුත් ගිලන්ටත් 112ක් අවශ්‍යයි කියලා ඔහු ඒක සුදාසිනී ෆර්නාන්ඩෝපුල්ල මැතිණියගේ ඉල්ලීම පරිදි අනුමත කළා තියෙනවා අපි එතුමාට සහ රජයට ස්තුතිවන්ත වෙනවා විපක්ෂය ආණ්ඩුව කියලා නැතුව ඒ සුවසරීර වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා එහි වැඩ කරන සියලු දෙනාටත් අපගේ ස්තුතිය පිරිනමනවා ඒ අතර වාරේ විශාල ප්‍රශ්නයක් අද මේ ඩේලි මිර පුවත්පතේ තියෙනවා ඉතාමත්ම හොඳින් ලියපු මේ ගවේෂණාත්මක ලිපිය කමන්ති වික්‍රමසිංහ මම ඒ ලිපිය සභාගත කරන්න කැමති සභාපතිතුමනි එයින් කාරණා කිහිපයක් උපුට ගන්න කැමති ශ්‍රී දාවතමන විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කරපු පර්යේෂණවලදී මේ B117 ප්‍රභේදය ගැන කාරණා ඉදිරිපත් කරලා තියෙනවා රවි රණන්ෙලිය ડોક્ટર රවි රණන්ෙලිය ડિરેક્ટર ද ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් විශේෂඥයෙ ඔහු මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දක්වලා තියෙනවා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ අප්‍රේල් මාසයෙන් ගත්ත නිවැදිවල වැඩිපුරම තියෙන්නේ B117 ප්‍රවේදය කියලා දැන් හොයාගෙන තියෙනවා ඒ නිසා නුදුරු අනාගතයේ සියලු කොවිඩ් ආසාදිතයෝ B117 ප්‍රවේදය වැළඳිච්ච අය වෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් උපකල්පනය කරන්නේ. තමයි මහා බ්‍රිතාන්‍යයේ B117 100%ක් වෙන්න ගිහිල්ලා තිබුණේ මාස දෙකක් හරි තුනක කාලයක් පමණ. අනිත් මේ අධ්‍යයනය කරපු රටවල් වලත් එහෙමයි. මේ අලුත්ම වාර්තාවලට අනුව B117 ප්‍රභේදයේ බෝවීම අනිත් ප්‍රභේදවලට වඩා 43%ක් සහ 90%ක් අතර ප්‍රමාණයකින් වැඩි. ඒ කියන්නේ මට හැදුනොත් 43%ක් සහ 90%ක් 90%ක මේ වැඩි ඉස්සර තිබෙච්ච ප්‍රබේදයට වඩා වෙන කාට හරි බෝ වෙන. අපි කතා කරනවා මේ හර්ඩ් ඉමුනිටි කියලා. එහෙමත් නැත්නම් රංචු ප්‍රතිශක්තිය, සමාජ ප්‍රතිශක්තිය ගැන. ඒ කියන්නේ වෛරසයේ සම්ප්‍රේෂණය එකට වඩා අඩු නම් හරි, ඒ කියන්නේ කිසිම මැදිහත්වීමක් නැතුව මේ ප්‍රශ්නේ විසඳෙනවා. effective transmittability of the virus in the community falls below 1% without any intervention. ඒ කියන්නේ වෛරසය සමාජගත වෙන්නේ නැහැ, සමාජයේ පැතිරෙන්නේ නැහැ. ඒ කියන්නේ මීසල්ස්, එහෙමත් නැත්නම් පොලියෝ වගේ අපි වැක්සින් එක ගත්තාන් පස්සේ අපි කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් මේ සමාජ ප්‍රතිශක්තිකරණයට කාරණා දෙකක් බලපානවා. එකක් තමයි එන්නතේ කාර්යක්ෂමතාවය, අනිත් එක තමයි වෛරසයේ ආසාදනය වන ප්‍රමාණය. අපි මේකට කියනවා R කියලා. R 0 නෙමෙයි, R. එක ආසාදිතයෙක් තව කී දෙනෙක් ආසාදනය කරයිද කියලා. ඒ කියන්නේ එන්නතේ කාර්යක්ෂමතාවය වැඩි නම් ආවරණය යම් විදියකට අඩු කරගන්න පුළුවන්. හැබැයි ආවරණය ගැන කතා කරනකොට අපි කියන්න ඕනේ තාම ලක්ෂ 9කට විතරයි මාත්‍රාව ගහලා තියෙන්නේ. පළවෙනි මාත්‍රාව, දෙවෙනි මාත්‍රාව මම හිතන්නේ ලක්ෂයක් විතර ගහලා තියෙන්නේ. දැන් අපිට ආරංචි මේ අද මඩකලපුව රෝහලේ මාත්‍රා 600ක් විසිකරා කියලා. මොකද ඒක හරියට ස්ටෝ කරලා නැතුව. අනිත් එක තමයි මම අහගෙන අපේ ගරු මන්ත්‍රීතුමා කියනවා පුද්ගලික අංශයටත් මේක ගේන්න අවස්ථාව දුන්නා නම් කියලා. ඔබට අමතකද ජොයින්ට් අපරල් ඇසෝසියේෂන් ජාෆ් එක, ඒ කියන්නේ ඇංගලුම් කර්මාන්ත කම්පැනි කට්ටිය, ඒගොල්ලෝ ඩොලර් මිලියන් 20ක් දෙන්නම් කියලා කිව්වා මේවා ගේන්න. ඊට අමතරව ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් ස්ලොට් එකකුත් තියාගෙන හිටියා ජනවාරි මාසේ, පෝස්ට්පෝන් වුණා. ඒ අතරතුරේ ශ්‍රීලාන් චේම්බර් ඔෆ් කොමර්ස් කිව්වා ඒගොල්ලෝ ඩොලර් මිලියන 30ක් දෙන්නම් කියලා. ඩොලර් මිලියන 50ක්, ඒ කියන්නේ මාත්‍රා ඩොලර් 5 ගානේ බැලුවත් මාත්‍රා මිලියන 10ක්. හරි, නමුත් ආණ්ඩුවේ යම් හේතුවක් නිසා ඒකට අවසරය දුන්නේ නැහැ. පළවෙනි ප්‍රොඩක්ෂන් ස්ලොට් එකක් නැති වුණා, දෙවෙනි ප්‍රොඩක්ෂන් ස්ලොට් එකක් නැති වුණා. අපි එතකොට ආවරණය
අද remember you have 2 more minutes. You have 2 more minutes.
Sorry, can I have 1 more minute after that please? Huh?
Sorry, I think
time is running short. ප්‍රමාණය R වැඩි වෙනවා නම්, එහෙමත් නැත්නම් ඒ ආවරණය ප්‍රමාණය වැඩි වෙනවා නම් මේ ආවරණය කරන ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ මේ ප්‍රශ්نين ගැලවෙන්න. එතකොට මේ R වල අගය මොකද්ද කියලා එතුමා කියනවා. මුලින් තිබුණේ 2.5 3.5 අතර කියලා. වෛරොලොජි ජර්නල් සංග්‍රහයේ ડોક્ટર සමන්ත ධර්මරත්න කියන මහාචාර්යතුමා මං හිතන්නේ මං කියෙව්වා මේ දැන් 2020 කියලා තිබ්බ 2.2ක් විතර වෙනවා කියලා R. දැන් අමාරුවයි කියලා ඒක එස්ටිමේට් කරන්න. කෙසේ වෙතත් මේ ඇස්ට්‍රාසෙනිකා මේ එන්නතේ කාර්යක්ෂමතාවයේ 70%යි කියලා කියන්නේ. ඒ කියන්නේ රෝගය වැළැක්වීම, එහෙමත් නැත්නම් රෝගය සම්ප්‍රේෂණය හරි දත්ත තාම හරියට ඇවිල්ලා නැහැ. නමුත් අපි හිතමු 70%ක් කියලා සම්ප්‍රේෂණය. එතකොට R 2.5 සම්ප්‍රේෂණය ලබා ගන්න, මේ ජනගහනයේ ප්‍රතිශක්තිය ලබා ගන්න, සමාජ ප්‍රතිශක්තියක ලබා ගන්න ජනගහනයෙන් 86%කට එන්නත දෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. මම දැක්කා මහාචාර්ය අපේ තිස්ස විතාන මහත්මයා කියලා දෙන 80%ක් විතර ඕනේ කියලා. නමුත් මේ B117 ප්‍රභේදය මුල් වෛරසයට වඩා ආම් වශයෙන් 43%ක සම්ප්‍රේෂණය වෙන නිසා ඒ සමාජ ප්‍රතිශක්තිය ලබා ගන්න එන්නත ආවරණය 100%, 103%, 114%ක් පමණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු ජනතාවටත් වඩා මේ එන්නත ගහන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කොහොමත් දරුවන්ට ගහන්න දෙන්න බැරි නිසා 90%ක්වත් ගහන්න බැරි වෙනවා.
Remember, please wind up.
I will wind up. Give me just 1 minute. එතකොට ડોક્ટર රවි රන්නනෙලිය කියන්නේ කොච්චර ඇස්ට්‍රාසෙනිකා එතනට දුන්නත් මේ සමාජ පාලනය එහෙමත් නැත්නම් B117න් ආසාදනය වෙන එක නවත්ත ගන්න බැරි වෙයි කියලා. ඔහු කියනවා ඔහු මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසේ ඇමතිවරයාට ඊළඟට සෞඛ්‍ය ප්‍රධානීන්ට කිව්වා කියලා. මේ ප්‍රභේද 117 හොයාගත්තේ ජනවාරි මාසේ, මාස දෙක තුනක් යනකොට අප්‍රේල් වෙනකොට මේක ඉතාමත් ශීඝ්‍ර ලෙස.
Please wind up member.
Sorry.
Member please wind up, your time is over.
Right.
Please wind up.
Right. මම කියන්නේ එතුමාගේ දේශපාලනය මම දන්නේ නැහැ. නමුත් එතුමා පිළිගත්ත විශේෂඥයෙක්. එතුමා කියලා තියෙනවා මේක අප්‍රේල් වෙනකොට ආසාදිත කට්ටිය ශීඝ්‍රයෙන් වැඩි වෙයි කියලා. නමුත් එතුමා කියනවා මේක මේ රජය ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන්වත් I'm winding up. දැන්වත් මේ දේශපාලන ඒගොල්ලන්ගේ දේශපාලන කවුද කියලා බලන්නේ නැතුව ඒගොල්ලෝ විද්‍යාඥයෝ හැටියට විශේෂඥයෝ කියන ඒ උපදෙස් පිළි අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you very much. Honorable Arundhika Fernando, you have 9 minutes.
ගරු සභාපතිතුමනි.
Order please. Honorable Veerasumana Veerasinghe will take the chair.
සභාපතිතුමනි අපේ හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා මේට බැර කතා කළා මේ මුදල් ලබා දීම සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා I think you are very wrong the financing is not the problem they are not allowing it to the private sector that is the main issue if you go through the guidelines of WHO they are not allowing it to the private sector it's totally with the governments so you are very wrong in that garu mantrithumani obathuma kiwwa me lankawa chamber of commerce eka ehema naththam paudgalikaanse mudal denna kemathi una e mudal laba gatte ne me ennata laba ganima kiyana karanawedi mekedi kiyanna ona pahadiliwama garu mantrithumani mudal walada me me prashne tiyenne මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට මුදල් කොච්චර තිබ්බත් මේකේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්කලා යන වැඩපිළිවෙලත් එක්ක තමයි මේ අපි මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්නේ දැන් අපි දැන් අද අපි කතා කරා අපි දැක්කා හුඟක් മന്ത്രിවරු කතා කරනවා මේ අනිකුත් එන්නත් ගැන අපි රටක් හැටියට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත මේ රටට ගෙන්නුවා ඒ එන්නත ගෙන්නලා බිලියන 10ක ජනතාවකට මිලියන 1ක ජනතාවකට ලක්ෂ 10ක විතර ජනතාවකට මේ එන්නත ලබා දුන්නා. ඒ වගේම තමයි ඊළඟට අපි අනිකුත් එන්නත් එක්කලා ඒ එන්නත් සමාගම් එක්කලා ෆයිස සමාගම ඊළඟට ගත්තාම සයිනෝෆාම් එන්නත ඊළඟට ස්පුට්නික් එන්නත රජයක් හැටියට මේ සියලුම එන්නත් නිෂ්පාදනය කරන රටවල් ආයතනත් එක්කලා සාකච්ඡා කරේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන ගයිඩ්ලයින්ස් එක්කලා තමයි රජ සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් අපි එක අතකින් බුදු වෙනවා. දැන් ඇත්තටම ගත්තාම තියෙන වාර්තා අනුව ස්පුට්නික් එන්නත පිළිබඳව දැන් රුසියාව විශාල ප්‍රමාණයකට දීලා තියෙනවා. අපිට 15000ක් ලැබිලා තියෙනවා ස්පුට්නික් එන්නත. ඉතින් ඉදිරි කාලයේදී මේ ස්පුට්නික් එන්නත පිළිබඳව මේ පරීක්ෂණ කටයුතු 15000 හරියාකාරව දීලා ඒකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් මම හිතන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් ඖෂධ නියාමන අධිකාරිය සහ අනිකුත් සියලුම නිලධාරීන්ගේ වගකීම තමයි ඉතාමත් ඉක්මනට ස්පුට්නික් එන්නත ගෙනල්ලා ඉතුරු මාත්‍රා ටික අරගෙන මේ රටේ අහිංසක ජනතාවට මේ රටේ සමස්ත ජනතාවට ලබා දී. ඊළඟට චීන එන්නත. සයිනෝෆාම් එන්නත පිළිබඳව ගත්තාම අද ඉතාමත් හොඳ තත්ත්වයක් තියෙනවා. සාධනීය තත්ත්වයක් තියෙනවා සයිනෝෆාම් එන්නතේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ. එහෙම නැත්නම් ගහපු අයට එහෙම මොනවත් ප්‍රශ්න නැහැ. එහෙමනම් මම කියන්නේ ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණයෙන්ම තමුන්නාංශලගේ කාලය ශ්‍රමය තමුන්නාංශල මේ සම්බන්ධයෙන් වැය කරනවා කියන කාරණාව අපි දන්නවා. හැබැයි තමුන්නාංශල තව තවත් වැඩ කටයුතු කරලා ඉතාමත් ඉක්මනට සයිනෝෆාම් එන්නද World Health Organization එකේ ගයිඩ්ලයින්ස් අනුගමනය කරන රටක් හැටියට අපි ඒවත් එක්ක අනුකූලව වෙන්න ඕන වුණාට අපිට තේරෙනවා නම් තමුන්නාංශල විශාල විශේෂඥ දැනුමක් තියෙන අය ඉතාමත් ඉක්මනට මේ චීන රජයේ නිෂ්පාදනය කරලා තියෙන එන්නත ලබා දෙන්න කටයුතු කරන්න ඒක මේ රටේ ජනතාවට කරන ලොකු සාධාරණයක්. ගරු සභාපතිතුමනි දැන් අපි සාමාන්‍යයෙන් අද හැමදාම රැට ගිහිල්ලා ප්‍රවෘත්ති බලනකොට එහෙම නැත්නම් ජනමාධ්‍ය අසුර කරනකොට සමාජ වෙබ් ජාලා ඒවත් එක්ක බලනකොට අපිට එක වෙලාවකට ඔළුව අවුල් වෙනවා ගරු සභාපතිතුමනි එක එක විශේෂඥවරු එක එක්කෙනා එක එක මත කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න අය එක එක මත කියනවා. සමහරක් වෙලාවට හිතා ගන්න බෑ මෙච්චර විශේෂඥ වෛද්‍යවරු මේ වසංගත රෝග පිළිබඳ ඉන්නවද කියලාවත් හිතා ගන්න බෑ. එච්චරට එක එක්කෙනා එක එක කතා කියනවා. සමහරක් වෙලාවට එක මාධ්‍යයක එකක් කියනවා තව මාධ්‍යයක තව එකක් කියනවා. දැන් ජනතාවක් හැටියට ගත්තාම ජනතාව ඉතාමත් අසීරු දනක අමාරු දනක ඉන්නවා මේක කල්පනා කරද්දි. මේකෙදි හරි මතයක් මේ රටේ ජනතාවට ලබා දීම කියන කාරණාව දී වගකීම තියෙන්නේ මේ අදාළ බලධාරීන්ට. ඒ වගේම තමයි ජනමාධ්‍යයට මේකේ වගකීමක් තියෙනවා. රජය විතරක් නෙමෙයි විපක්ෂයේ තමුන්නාංශලට වගකීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී සියලු දෙනාගේම වගකීම, වගවීම සහ වගකීම කියන කාරණාව ඉතාමත් ඉහළ තැනක තියෙන්න ඕන කරු සභාපතිතුමනි. අද ගත්තාම පිස්සු හදනවා සමහරක් ලාට ගිහිල්ලා මේ කතා කරන ඒවා. එක වෛද්‍යවරේ තව එකක් කියනවා, තව විශේෂඥ වෛද්‍යවරේ තව එකක් කියනවා, තව අර විශ්වවිද්‍යාලයක නම මේ විදිහට කිව්වයි කියනවා, මේ පරීක්ෂණය කරපු එක නම මේ විදිහට කිව්වයි කියනවා. හැබැයි අවසානයේදී ගත්තාම අපි ඒ වගකීමත් එක්කලා වැඩ කරනවාද කියන කාරණාව සමහරක් ලාට සමහරක් අය ජනප්‍රිය වෙන්නේ. සමහරක් නායකයෝ සමහරක් අපිට අපිව අපි මේ රජයේ බලයට පත් කරපු 69 ලක්ෂයක් ජනතාව රජය පිළිබඳව විශ්වාසය තියාගෙන තියෙනවා අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය දෙනවා ජනාධිපතිතුමා නායකයෙක් හැටියට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් උපරිම දේ මේ රටට සිද්ධ කරනවා කියන කාරණාව අපි කියන්න ඕන රජය සම්පූර්ණයෙන්ම රජයක් හැටියට සම්පූර්ණයෙන් මේකට අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරන මුදල් ටික ඒ අවශ්‍ය කරන ඒ ක්‍රියාදාමයේ ඒ අවශ්‍ය කරන ඒ ශක්තිය රජයක් හැටියට සම්පූර්ණයෙන්ම දෙමින් පවතින අවස්ථාවක තමයි අපි කතා කරන්නේ හැබැයි අපි දකිනවා සමහරක් වෙලාවට මම දැක්කාර රවි කුමුදේශ් කියලා කතා කරනවා සමහරක් වෙලාවට එයා කතා කරනකොට හිතෙන්නේ විද්‍යාඥයෙක් කියලා හිතෙන්නේ හැබැයි මේ MLT කෙනෙක් හැබැයි කතා කරන්නේ හැමදාමත් නිවුස් ගත්තාම එයා කතා කරන්නේ ලොකු විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් වගේ කතා කරනවා මම මේ MLT කට්ටියට මේ ගැන කතා කරනවා නෙමෙයි හැබැයි ලොකු මත හැමදාම මතයක් රූපවාහිනිය දැම්මම නැත්තම් ජනමාධ්‍ය දැම්මම ලොකු මතයක් ඉස්සරහට දෙනවා මේකෙදි මම කියන්නේ වගකිව යුතු අය විතරක් මේකේ මහත් ප්‍රකාශ කරනවා නම් ඒක හොඳයි ජනතාවගේ පැත්තෙන් ගත්තාම ඒ වගේම තමයි දැන් අද ගත්තාම අපි රටක් හැටියට ගත්තාම ගරු සභාපතිතුමනි දැන් මේ මෙතන තියෙනවා ලෝකයේ top 5 countries that handle corona virus the worst අංක එකට ඉන්නේ ඇමරිකාව දෙකට ඉන්නේ බ්‍රසීලය තුනට මෙක්සිකෝව හතරට ඉන්දියාව පහට විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය දැන් අද ගන්න ඉන්දියාව ගත්තොත් අපි දන්නවා ඉන්දියාව දැන් මේ ඉස්සල කතා කරා
හරිද මහත්මයා ඔබ දන්නවා තව විනාඩි දෙකක් කාලයක්
ගරු සභාපතිතුමනි ඉන්දියාව ගත්තාම ඉන්දියාව විශාල වශයෙන් අපේ රටට උදව් කරපු රටක් දැන් ඔය මේ සුවසරිය ගිලන් රට සේවය එහෙම ලබා දෙන්න විශාල වශයෙන් කටයුතු කරපු රටක් අපේ සහෝදර රට අපි විශාල වශයෙන් ගරු කරන අපේ විශාල ආභාෂයක් තියෙන රටක් හැබැයි ඉන්දියාව වගේ රටක් ගත්තාම ඉන්දියාව තමයි ලෝකේ ෆාමසික කියන්නේ ඉන්දියාවට හැබැයි ඉන්දියාවටත් නොහැකි වෙලා තියෙනවා අද අපේ රට ගත්තාම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අපේ ගෞරවය ඒ වගේම ආරක්ෂක අංශවලට මේ හා සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන්ට සියලු දෙනාටම ගෞරවය දක්වන්න ඕන ගරු සභාපතිතුමනි අද වෙනකොට ලක්ෂ 11කට විතර 11,753ක් සුවපත් වෙච්ච රෝගීන් විතරක් ඉන්නවා 98,209ක් මරණයට පත් වෙලා තියෙනවා 700ක විතර ප්‍රමාණයක් අපි කනගාටු වෙනවා ඒ මරණ අඩු කර ගැනීම තමයි අපේ රජයේ වගකීම අපි ඒ වගකීම හරියාකාරව ඉස්ස කරන්න බලාපොරොත්තු වෙනවා කරු සභාවතුන එක විනාඩියක් දෙන්න දැන් අර කිව්වා වගේ රජය හැම තැනම කළමනාකරණය කර ගන්න ඕන ආර්ථිකය කළමනාකරණය කර ගන්න ඕන ජන ජීවිතය කළමනාකරණය කර ගන්න ඕන මිනිස්සුන්ගේ සමාජ තත්ත්වයන් කළමනාකරණය කර ගන්න ඕන සෝෂල් අර අපි අපිට දෙන සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා එකක් ආර්ථික විතරක් නෙමෙයි සෝෂල් රෙස්පොන්සිබිලිටි ඒව සේරම කළමනාකරණය කරගෙන තමයි මේ ගමන අපි ඉස්සරහට යන්න ඕන තමුන්නාන්සලාගේ විපක්ෂයේ මම හිතන තමුන්නාන්සලා විපක්ෂයේ මෙහිට වැඩිය තමුන්නාන්සලාගේ වගකීම ඉස්ස කරන්න ඕන තමුන්නාන්සලා මේක රජයේ පෙරලා දැමීමටවත් රජයට පහර ගැසීමටවත් නැත්නම් ආණ්ඩුවකට රිදෙනවයි කියලා තමුන්නාන්සලා හිතනවා නම් ඒක තමුන්නාන්සලා වැරදි තමුන්නාන්සලාට බලයට එන්න හරි රටක් තියෙන්න ඕන තමුන්නාන්සලාට බලයට එන්න හරි තමුන්නාන්සලා ඒ වගකීම ඉස්ස සිද්ධ කරන්න ඕන ඒ වගකීමයි තමුන්නාන්සලා අපි සියලු දෙනාගේම යුතුයකම වගකීම වෙන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා රටක් හැටියට ඒ වගකීම කරමු මේක කරන අංශවලට සහයෝගය දෙමු හැම කෙනාම කතා කරන්නේ නැතුව හැම විශේෂඥ වෛද්‍යවරයම කතා කරන්නේ නැතුව අපිට හිතා ගන්න බෑ කවුද මේ විශේෂඥ වෛද්‍යවරු සමහරක් අය කතා කරන අය ගැන අපිට හිතා ගන්නවත් බෑ ඒක නිසා මේකේ සමහරක් වෙලාවට කමිටුවේ බලය නැත්තම් ඒිට ඉස්සලා හිටපු කමිටුවේ කට්ටිය දැන් ඉන්න කමිටුවේ කට්ටියට පහර ගහනවා ඊළඟට දැන් ඉන්න කමිටුවේ අයටත් තියෙනවා දැන් ඖෂධ නියාමන අධිකාරිය ගැන මම මේ කතා කරන්නේ ඒ අයටත් තියෙනවා දැන් තමන්ගේ වගකීම ඉතාමත් ඉක්මනට මේ රටේ ජනතාවට එන්නත ලබා දීම නම් උදාහරණයකට මේ චීනෙන්ත මම ඉවර කරනවා කරු
සභාවදී
මේ චීනෙන්නත සම්බන්ධ නිතා ඉක්මනට පරීක්ෂණ කරන්න කරලා මේක මේ ජනතාවට ලබා දෙන්න අද මේ මිලියනයක් වෙච්ච ජනතාවගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තමන්ට දෙවෙනි එන්නත ලැබෙන්න ඕන කියලා ඒක මම පෞද්ගලිකව ගත්තොත් මට පළවෙනි එන්නත ලැබුණා නම් ගරු සභාපතිතුමනි මගේත් බලාපොරොත්තු මගේ ජීවිතේට මගේ ආදරේ තියෙනවා මට දෙවෙනි එන්නත ලැබෙන්න ඕන කියන තැන මම ඉන්නවා ඒක නිසා රජය මේක තේරුම් අරගෙන තියෙන්නේ ගරු සභාපතිතුමනි රජය මේ ජනතාවගේ
ගෞරවන්තවාදී කාලය අවසානයි.
මතය ජනතාවගේ සිතැඟි තේරුම් ගත්ත රජයක් හැටියට අනිවාර්යයෙන්ම මේක පාලනය කරන්නත් මේන්නත් ලබා දෙන්නත් කටයුතු කරනවායි කියන කාරණාව වගකීමෙන් මේ වෙලාවේදී කියන්න
ඕන සභාවට. ගරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මයි කාලයෙන්.
මුජිබ රහමන් මහත්මයා
අපතුමනි මේ සභාවේ අපේ මේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා චන්න ජයසුමන මැතිතුමා මම පොඩි මට විනාඩියක් දෙන්න පොඩි පැහැදිලි කිරීමක් කරගන්න එතුමාගෙන් ගරු ඇමතුමනි අර පෞගේ කාලේ විශේෂයෙන්ම අර මේ කොරෝනා සම්බන්ධව ඇතිවෙච්ච අර ධම්මික පැණිය සම්බන්ධව රජරට විශ්වවිද්‍යාලයට යවුවා ඒ පැණිය පිළිබඳව පරීක්ෂණයක් කරන්න දැනට මාධ්‍යවල පළ වෙලා තිබෙනවා ඒ පැණිය සෞඛ්‍යයට හිත කර නැහැයි කියන එක ඒ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා කියනවායි
කියන්නේ. ඒක
ඇත්ත ඒක ඇත්ත උතුමාට යම් විස්තරයක් කරන්න පුළුවන්.
පිළිතුරු කතාවේදී උත්තර ලබා දෙන්න බොහොම ස්තුතියි.
මුලසන රුඩමන්තුමනි වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වෙලා දැන් මාස 18ක් ගත වෙලා තියෙනවා. වර්තමාන රජය බලයට පත් වෙලා මාස 9යි. මේ රජය බලයට පත්වීමට සහයෝග දුන්නු අපේ බුරුත්ෙට්ටු ආනන්ද හාමුදුරුවෝ කියනවා රාජ්‍ය යාන්ත්‍රණය කඩාවැටි ඉවරයි ජනාධිපතිතුමනි අයියාගෙන් උපදෙස් ගන්න කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි දැන් පත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා 1966ට පස්සේ මේ තමයි දුර්වලම සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම්කිසි හොඳින් මේක පාලනය කරනවා කියලා අපි දන්නවා. හැබැයි මේ රජයේ බලයට පත් ගන්න මූලික වුණු ස්වාමීන් වහන්සේ තමයි මේ කියන්නේ. ඒ කියන්න හේතුව මම දකින්නේ මේක හරියට කළමනාකරණය නොකිරීම. රෝගය පාලනය බෝවීම පාලනය කිරීමට ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? අතිගරු ජනාධිපතිතුමා දැන් පසුගිය සතියේ තමයි කිව්වේ මේ සඳහා අවසාන විසඳුම එන්නත කියලා. නමුත් ඔයිට ඉස්සෙල්ලා එක එක පැණි ගැන කතා කළා එන්නත ගැන අවසාන විසඳුම කියලා කිව්වේ නැහැ. දැන් මේක පාලනය කරන්න ගන්න විසඳුම් තමයි ප්‍රශ්නේ. විශේෂයෙන්ම මේක කළමනාකරණය වීම නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එකක් කියනවා තව තැනකින් තව එකක් කියනවා. මම මේක වගකීමෙන් කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටියේ පොලිස් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සහකාර සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයා කියලා තියෙන්නේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවක 4ක් හුදකලා කරන්න කියලා. ඒක කොළඹට ආපුවාම මුළු පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවක 87ක් හුදකලා කළා. ඉතින් එතන යම්කිසි වැරද්දක් තියෙනවා කියලා අපි හොයලා බලද්දි තිබුණා. ඒ වගේම අපි ඊයේ පෙරදා දැක්කා පිළියන්දල මුළු ග්‍රාම සේවක වස ප්‍රාදේශීය පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කරන්න කිව්වහම ඒක කරලා ඊට පස්සේ දේශපාලන බලපෑම් මත මේක ලිහිල් කිරීම කරනවා. ඉතින් මෙහෙම කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේ තත්ත්වය තුළ දැන් කෝවිඩ් එන්නත ගේන්න සල්ලි ඕන තරම් තියෙනවා කියලා මේ මන්ත්‍රීවරු කියනවා. නමුත් අපි දැක්කා ලෝක බැංකුවෙන් කෝටි 600ක් බිලියන් 6ක් ණයට ඉල්ලලා තියෙනවා. ණයක් ඉල්ලලා තියෙනවා මේ වැක්සින් එක ගේන්න. ඉතින් මේ වැක්සින් එක මේ එන්නත ලංකාවේ අඩුම තරමින් ලක්ෂ 170කටවත් දෙන්න ඕන. ඒකට ලක්ෂ 340ක් එන්නත් මාත්‍රා ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම මල්ලක තියෙන මම ගත්තා ගුවන් තොටුපළේ ගුවන් යානා එන ලැයිස්තුවක්. දවසකට ඉන්දියාවෙන් 20 15 20 25 ගුවන් යානා එනවා. එහෙම තියෙද්දි ලංකාවේ නිරෝධායනය කරනවා ඉන්දියාවේ ජනතාව. මෙහෙම නිරෝධායනය කරද්දි එහෙම නිරෝධායනය කරන අතරතුර ඉන්දියන් කෙනෙකුට කාට හරි මේ රෝගය වැළඳුනොත් මොකද ගන්න? අපේ ICU එකකට තමයි දාන්න වෙන්නේ. දැන් ඉන්දියාවේ ඊයේ පෙරදා IPL එකේ HR ට්‍රැවල් බබල් එකක් තුල ඒ මේ ක්‍රිකට් තරග පවත්තල දැන් ඒ ක්‍රීඩකයන්ට ඇවිල්ලා හැදිලා දැන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ 40කට එම රටට එන්න දෙන්නේ නැහැ. ඕන් මාලදිවයින්ට යන තත්ත්වයක් තියෙනවා. ඉතින් දැන් ඉන්දියාවේ ඉන්න එම ආසාදිතයන් ලංකාවට ඇවිල්ලා මේ තත්ත්වයට කුමක්ද පත් වෙන්නේ? මට රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියන්න කිව්වා එතුමියගේ පැත්තේ ලග්ගල මාතලේ දිස්ත්‍රික්කයට එක කොවිඩ් රෝගලයි තියෙන්නේ. ඒ කොවිඩ් රෝහලේ එක්ස්රේ යන්ත්‍රයක් නැහැලු. එක්ස්රේ යන්ත්‍රයක් නැතුව පෙරේදා ආසාදිතෙක් ඇවිල්ලා එයාව කිලෝමීටර් 150 තෙල් දෙනිය රෝහලට ගේන්න උනාලු මේ එක්ස්රේ එකක් ගන්න. ඉතින් එවැනි තත්ත්වයක් ඒ රෝහල්වල ඒ පද්ධතිය දියුණු කරන්න මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් මේ තත්ත්වය හැමතැනම තියෙනවා. මේක නිසා තමයි අපි කියන්නේ මේක හරියට කළමනාකරණය කරන්න. ඒක නිසා තමයි අපි විපක්ෂ නායකතුමා විදේශීය තානාපතිට හම්බෙලා මේ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් කරේ වක්‍යුතු විපක්ෂයක් විදිහට. ඉතින් මේක අපි මේ රජයට මේ වෙලාවේ චෝදනා කරනවා නෙමෙයි. මේ වැරදි තියෙනේව අඩුපාඩු
හදාගන්න තමයි මේ අපි කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම කියනවා ගත්තම මේ අඩුපාඩු හදාගන්න. රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් හදන්න. එන්නත් එන්න තව කොච්චර කාලයක් යනවද? එන්නතක කාලේ තියෙන අවුරුද්දයි. අවුරුද්දකින් පස්සේ මේ එන්නතේ මේ එෆිෂන්සි එක නැතුව යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් ස්පුට්නික් එන්නත මාස 6ක් ඇතුළත මේක ගහන්න ඕනේ. ඒකේ තියෙන කාල සීමාව. ඒක සෙන්ට්‍රිගේට් අංශක 20ට වඩා අඩු උෂ්ණත්වයට දාන්න ඕනේ. ගබඩා කරන්න ඕනේ. ඉතින් මේවා විශාල ප්‍රශ්න. ඒ තත්ත්වය තුළ ලංකාවේ ලක්ෂ 170කට 180කට එන්නත ගහන්න කොච්චර කාලයක් යයිද? ඉතින් රෝගයේ පාලනය කිරීම සඳහා අසහ මේ රෝහල් වල තියෙන තත්ත්වය රෝහල් වල තියෙන අඩුපාඩු සකස් කිරීම සඳහා අම්බිසේ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා විශේෂම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න ඕනේ මම දැක්කා මේ දවස්වල සමාජ මාධ්‍ය ධාරාවල යන එකක් මේ මගේ කතාව අවසන් කිරීමේදී මම දැක්කා එක කවියක් තියෙනවා.
කාලය අවසානයි.
සිරිලක දැන් නැත ඝන අඳුරේ විරුවා ගම සහ පිලිසඳරේ අන්න බලන් 69 ලක්ෂයේ බහුතරයක් සැඟවී ඇත්තේ.
ඉතින්
මෙන්න තමයි මේක තමයි අපිට කියන්න තියෙන්නේ මේ තත්ත්වයේදී මේලා තියෙන්නේ.
ඔව්.